ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි ලෝකයේ තත්ත්වීති සාකච්ඡා කිරීම ආරම්භ කරමු අපේ සිකුරාදා සුපුරුදු විශේෂාංගයෙන්. එහෙමනම් පුරුදු පරිදි අපි මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක් වෙන රුසියා යුක්‍රේන ගැටුමෙහි අලුත්ම තත්ත්වය තමයි මුලින්ම වාර්තා කරන්නේ. තොරතුරු වාර්තාකරණයට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්. රුසියා යුක්‍රේන ගැටුමෙහි අලුත්ම තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී අමල්, බොහෝ දෙනෙකුගේ දැන් අවධානය යොමු වෙලා තියෙන කාරණා අතරට එකතු වෙනවා දැන් යුක්‍රේනයේ අගනගරය කියව් නගරය අත්පත් කර ගැනීම හා සම්බන්ධව. මොකද රටක් සම්පූර්ණයෙන්ම යටත් කරගත්තාය කියන අර්ථ දැක්වීම එන්නේ ඒ රටෙහි අගනුවර අත්පත් කරගත්තාට පස්සේ. දැන් අගනුවරට ආසන්නයි මේ රුසියානු හමුදාව කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි කැමති ඒ පැත්තෙන් වෙන තොරතුරු මුලින්ම දැනගන්න.
ඔව් නිරුක්ෂි, මේ වෙනකොට අගනුවර වටේටම රුසියානු හමුදාව දැන් ස්ථානගත වෙලා ඉන්නවා කියලායි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ඔවුන්ගේ සන්නද්ධ රථ දහස් ගාණක් මේ වෙනකොට කියව් අගනුවර වටේට ස්ථානගත වෙලා මේ වෙනකොටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් තියෙනවායි කියලායි වාර්තා වෙන්නේ. දැන් කියව් අගනුවර මේ වෙනකොට ඒ විදිහට රුසියාවේ හමුදාව වටලලා තියෙන අතරතුරේදී දකුණු ප්‍රදේශයේ තියෙන කර්සන් කියන නගරය දැනටමත් රුසියානු හමුදාවේ බලයට යටත් වුණයි කියලා වාර්තා වෙනවා. ඒ එකම යුක්‍රේනයේ දෙවන නගරය වන කාකීව් කියන ප්‍රදේශය තවදුරටත් දරුණු සටන් ඇති වෙමින් තියෙනවායි කියලත් වාර්තා වෙනවා. ඉතින් මෙහෙම බලපුවාම දැන් මේ රටේ තියෙන අගනුවරට අමතරව අනෙකුත් ප්‍රධාන නගරවලටත් මේ වෙනකොට දැඩි ප්‍රහාර එළවෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ බෝටාර් සහ ෂෙල් වෙඩි භාවිතා කරමින් ප්‍රහාර ඉල්ල කිරීම දිගින් දිගටම සිද්ධ වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
අමල්, දැන් අපි පසුගිය සතියේදී සාකච්ඡා කළානේ මේ ආර්ථික සම්බාධක පැනවීමේ ක්‍රියාවලිය පිළිබඳව. අපි අවසාන වශයෙන් පසුගිය සිකුරාදා කතා බහ කරද්දී කිව්වා දැන් රුසියාවට විවිධ ආකාරයෙන් සම්බාධක පැනවෙනවා, නමුත් රටේ නායකයාට පුටින්ට කිසිම සම්බාධකයක් පැනවෙලා නැහැ කියලා. අපි ඒ කතාව කියලා කටගන්න හම්බුනේ නැහැ. එදාම හවස වගේ ඒ කාර්තව්‍ය සිද්ධ වුණා. ඊට අමතරව රුසියාවට තවත් සම්බාධක උත්සන්න කරලීමේ ක්‍රියාවලියක ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් නියැලී සිටිනවා. ඔස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තත් එහෙමයි. ඔස්ට්‍රේලියාවේ තගමැතිවරයා ප්‍රකාශයට පත් කළා රුසියාවට එරෙහිව තියෙන සම්බාධක උත්සන්න කිරීම හා සම්බන්ධ වන අලුත්ම තොරතුරු. මම කැමතියි ඒ පිළිබඳව තියෙන මේ වෙනකොට වර්තාවන තත්ත්වය පිළිබඳවත් දැනගන්න.
දිරුක්ෂි, ඔබ කිව්වා වගේ පුටින් ජනාධිපතිවරයාටත් විරුද්ධ ඔහුව ඉලක්ක කරගෙන සම්බාධක ඇති කළා තියෙනවා. ඊට අමතරව පුටින් ජනාධිපතිවරයාගේ කිට්ටු මිත්‍රයන්, ඒ වගේම ඔහුට සහාය දක්වන රුසියාවේ අති දැවැන්ත ධන ක්වේරයන්ට විරුද්ධවත් මේ වෙනකොට සම්බාධක නිකුත් කළා තියෙනවා. පුටින් ජනාධිපතිවරයාට මුල්‍යමය වශයෙන් ආධාර ලබා දුන්න එවැනි ව්‍යාපාරිකයන් 300කට අධික පිරිසක් මේ වෙනකොට මේ සම්බාධකවලට යටත් කළා තියෙනවා. ඒ අනුව ඔවුන්ගේ වත්කම් අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙලක් දැන් ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන් මේ වෙනකොට ජර්මනිය සහ ප්‍රංශය කියන රටවල් දෙක ඒ විදිහට රුසියානු ජාතිකයන්ට අයිති අති සුඛෝපභෝගී අපි කියන මේ යොත්ස් යාත්‍රා බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් බලපුවාම ලොකු ජාත්‍යන්තර මෙහෙයුමක් මේ අවස්ථාවේදී දියත් වෙමින් තියෙනවා. රුසියානු ව්‍යාපාරිකයන්ට අයිති එවැනි සුඛෝපභෝගී යාත්‍රා, ඊට අමතරව ඔවුන් සතුව තියෙනවා නම් ගුවන් යානා, ඒ එක්කම ඔවුන්ගේ විදේශවල තියෙන ඒ වත්කම්, ඒවා අත්පත් කර ගැනීමට මේ වෙනකොට ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. ජර්මනිය සහ ප්‍රංශය මේ වෙනුවෙන් දැනටමත් එවැනි දේවල් කරලා තියෙනවා. ඇමරිකාව ප්‍රකාශ කරලා තියෙනවා ඔවුනුත් විශේෂ මෙහෙයුමක් දියත් කරනවා කියලා. ලෝකේ පුරාම මේ විදිහට පුටින්ට හිතවත් ව්‍යාපාරිකයන් සතු ඒ දේපල අත්පත් කර ගැනීමට ඔවුන් විශේෂ මෙහෙයුමක් මේ වෙනකොට දියත් කරයි කියලත් වාර්තා වෙනවා.
අමල්, මම මේ කෙටියෙන් දැනගන්නට කැමති දැන් යුක්‍රේනයට මේ ආකාරයෙන් දැඩි ලෙසින් සම්බාධක පැනවිලා ඔවුන් ආර්ථික වශයෙන් හිර වෙලා ඉන්න අවස්ථාවකදී අපිට දැනගන්නට ලැබෙනවා මේ ශ්‍රී ලංකාව යම් කිසි වූ ණය ආධාර මුදලක් බලාපොරොත්තු වෙනවා කියලා රුසියාවෙන්. මේක කොයිතරම් දුරට ප්‍රායෝගිකද?
ඔව්, මෙතනදී දිරලක්ෂි දැන් රුසියාවට සම්බාධක වැටෙන අතරතුරේදී තෙල් ලබා ගැනීමට රුසියාවෙන් ඩොලර් මිලියන 300ක විතර සහනයක් බලාපොරොත්තු වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ පිළිබඳ නිල වශයෙන් ශ්‍රී ලංකා රජය තවමත් ප්‍රකාශ නොකරට ශ්‍රී ලංකාවේ මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරලා තියුණා. ශ්‍රී ලංකාවේ දැනට ඇති වෙලා තියෙන තෙල් අර්බුදය නිසා රුසියාවෙන් මේ තෙල් ලබා ගැනීමට යම්කිසි ඉල්ලීමක් කරලා තියෙනවා කියලා. නමුත් ඒකට කොයි වගේ ප්‍රතිචාරයක් ලැබුණද කියන එක තාම වාර්තා වෙලා නැහැ. ඒකම නිල වශයෙන් ශ්‍රී ලංකා රජය මේ තොරතුර තාම ඒක සනාථ කරලත් නැහැ.
හොඳයි, අපි මේ ළඟට අවධානයට ලක් කරමු මේ රුසියා යුක්‍රේන ගැටුමෙහි තවත් ප්‍රතිඵලයක් තමයි මේ සරණාගතීන් බිහිවීම. අවට රටවල් ගණනාවකට සරණාගතීන් පිටත් වෙමින් තියෙනවා. මේ වෙනකොට මිලියන ඉක්මවල තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. සරණාගතීන් සම්බන්ධව තියෙන තත්වය සහ සුබසාධන ක්‍රියාවලිය කොහොමදම?
ඔව්, දැනට දිරුලුක්ෂි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන විදිහට ලක්ෂ 10ක් විතර යුක්‍රේන් ජාතිකයන් රටෙන් පිට වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් පෝලන්තයට තමයි වැඩිපුර සංඛ්‍යාවක් ගියයි කියලා වාර්තා වෙන්නේ. ඒකම රට ඇතුලේ තවත් මිලියන 7ක් විතර වගේ සංඛ්‍යාවක් රට ඇතුලේම සරණාගතයන් බවට පත් වෙලා තියෙනවා කියලා. මොකද ඔවුන්ට තමන්ගේ පදිංචි ස්ථානවලින් ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානවලට යන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ දුරස්ථ අවි භාවිතා කරමින් ප්‍රහාර එල්ල කරන නිසා මේ විදිහට ජනතාවට තමන්ගේ රට ඇතුලේම සරණාගතයන් හැටියට ජීවත් වෙන්න වෙලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. ඉතින් ඒ අනුව අපි බැලුවොත් රටෙන් පිට වෙච්ච සංඛ්‍යාවත්, ඒ වගේම රට ඇතුලේමත් තමන්ගේ උන්හිටෙන් අහිමි වෙච්ච සංඛ්‍යාව බලපුවාම 180ක්, ඒ කියන්නේ මිලියන 8ක විතර සංඛ්‍යාවක් මේ වෙනකොට සරණාගතයන් බවට පත් වෙලා තියෙනවා. රටේ මුළු ජනගහනය මිලියන 44ක්, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක් වගේ සංඛ්‍යාවක් තමයි යුක්‍රේනයේ ජනතාව. ඒකෙන් මේ වෙනකොට 5% විතර මේ විදිහට සරණාගතයන් බවට පත් වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ.
අපි ඔස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තොත්, ඔස්ට්‍රේලියානු රජය මේ වෙනකොට ප්‍රකාශයට පත් කළා තියෙනවා සරණාගතීන් විදිහට හෝ මේ විදිහට අවතැන් වුණු ජනතාව සඳහා වීසා දහසක් නිකුත් කරලීමේ ක්‍රියාවලිය ආරම්භ කළා තියෙනවා කියලා. ඒ අනුව මෙරටට පැමිණෙන්නට පුළුවන් මේ හියුමනිටේරියන් වීසා, මානුෂීය වීසා යටතේ ඔස්ට්‍රේලියාවට. නමුත් ඔවුන්ට කිසිම ආකාරයකින් රැකියා කිරීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙඩිකේ පහසුකම් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ රජයේ වෛද්‍ය පහසුකම් මේවා ලැබෙන්නේ නැහැ. නමුත් ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් ජීවිත ආරක්ෂාව පතා ඔවුන්ට මාස 12ක කාලයක් සඳහා මේ වීසාව ලබා දීලා තියෙනවා කියලායි අපිට අලුතින්ම තොරතුරු වාර්තා වෙන්නේ. මගේ ඊළඟ අවධානය යොමු වන්නේ දෙපාර්ශ්වයෙන්ම මියගිය සංඛ්‍යාව පිළිබඳව. දැන් රුසියා යුක්‍රේන හමුදා සෙබළුන් පැත්තෙන් ගත්තත්, සාමාන්‍ය ජනතාව පැත්තෙන් ගත්තත් මියගිය සංඛ්‍යාව සහ තුවාල ලැබුවන් පිළිබඳව කොහොමද තොරතුරු වාර්තා වන්නේ?
දිලක්ෂි, මෙතන ඇත්තටම දෙපාර්ශ්වයේම ලබා දෙන සංඛ්‍යා ලේඛන පිළිබඳව අපිට මේ අවස්ථාවේ 100%ක් විශ්වාසය තබන්න අමාරුයි. මොකද මේ වෙනකොට මේ යුද්ධය නිසා 14,000ක් විතර සංඛ්‍යාවක් ජීවිතක්ෂරේ පත් වුණයි කියලා සමහර වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. රුසියාව දැන් මෙතනදී ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් යුක්‍රේන් හමුදාවල 2,870ක් සෙබළුන් ජීවිතක්ෂර මේ පත් වුණයි කියලා. ඒ එක්කම රුසියාවේ දියත් කරපු මෙහෙ මේ ප්‍රතිඵලයක් හැටියට 3,700ක් විතර යුක්‍රේන සෙබළුන් තුවාල ලැබලා ඊට අමතරව තව 572ක් යටත් වුණයි කියලා. මේක තමයි රුසියාව විසින් කියලා ලබා දීලා තියෙන දත්ත. ඊට අමතරව යුක්‍රේනයේ ප්‍රකාශ කළා තියෙනවා ඔවුන්ගේ පැත්තෙන් සාමාන්‍ය වැසියන් සහ යුද හමුදා බටපිරිස් ඒ දෙකොට්ටාසෙම ගත්තාම 2,000ක විතර සංඛ්‍යාවක් ජීවිතක්ෂරපත් වුණයි කියලා. ඒකම පුටින් ප්‍රකාශ කළා තියෙනවා තමන්ගේ හමුදා බටපිරිස්, රුසියානු හමුදා බටපිරිස් 498 දෙනෙක් මේ වෙනකොට ජීවිතක්ෂරපත් වුණයි කියලා. ඒ ජීවිතක්ෂරපත් වෙච්ච ඒ සමහර සෙබළුන් සඳහා වීර පදක්කම් ප්‍රදානය කිරීමත් පුටින් ජනාධිපතිවරයා විසින් ඊයේ දවසේදී සිද්ධ වුණා. නමුත් යුක්‍රේනයේ ප්‍රකාශ කරනවා ඔවුන් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් රුසියානු හමුදාවේ බටපිරිස් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂරපත් කරන්න ඔවුන් සමත් වුණයි කියලා. ඒ එක්කම සමහර ස්ථානවල රුසියානු සෙබළුන් යුක්‍රේන් හමුදාවට යටත් වුණයි කියලා වාර්තා වෙනවා.
මීළඟට අවධානයට ලක් කරමු මේ රුසියා යුක්‍රේන තත්ත්වය සමතේකට පත් කරලීම උදෙසා රුසියා බෙලරුසියා දේශ සීමා ආසන්නයේ පැවැත්වුණු සාකච්ඡා පිළිබඳව පළවෙනි වටේ නිමාවට පත් වුණා, දෙවන වටේ ආරම්භ වෙලයි කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ තත්ත්වය පිළිබඳව කොහොමදම?
ඔදුලිසි, මේ දෙවන වටේදී දෙපාර්ශ්වයම එකඟ වුණයි කියලා වාර්තා වෙනවා යම්කිසි විදිහකට යුද මුක්ත කලාපයක් ඇති කරන්නට, පීඩාවට පත්වලා ඉන්න ජනතාවට ඒ ප්‍රදේශවලින් ඉවත් වෙන්නටත්, ඒ වගේම ඒ ප්‍රදේශවලට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඒ වගේම බෙහෙත් වගේ දේවල් ලබා ගැනීමටත් ඒක දෙපාර්ශ්වයම එකඟ වුණයි කියලා. ඉතින් ඒක තමයි මේ දෙවන වටේ තියෙන ප්‍රතිඵලයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්.
මීළඟට තවත් විශේෂිත දෙයක් සිදු වුණා මේ රුසියා යුක්‍රේන ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරද්දී. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂිත සැසිවාරයක් තියලා යම් ඡන්ද විමසීමක් සිදු කළා. මෙහිදී රුසියාවට විරුද්ධව ගෙනාපු මේ යෝජනාවලියට පක්ෂව විපක්ෂව සහ ඡන්දය ලබා දීමෙන් වැළකී සිටින රටවල් තිබුණා. එහිදී අපිට දක්නට තියෙන සුවිශේෂතා පිළිබඳවත් මම සාකච්ඡා කරන්න කැමැති අමල් මීළඟට.
ඔව් දිලක්ෂ, මෙතන මුලින්ම සිද්ධ වුණේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නැත්නම් ආරක්ෂක කවුන්සිලේ ඡන්දයක් තිබුණා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව. ඒ අවස්ථාවේදී රුසියාව තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරලා ඒ යෝජනාව නිෂ්ප්‍රභා කළා. ඊට පස්සේ තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හදිසි සැසිවාරයක් කැඳවලා රුසියාවට විරුද්ධ මේ යෝජනාව ගෙනාවේ. ඒ අවස්ථාවේදී රටවල් 141ක් ඒ යෝජනාවට පක්ෂව ඡන්ද දුන්නා. ඒ කියන්නේ රුසියාව දැඩි විවේචනයට ලක් කළා. නමුත් රටවල් පහක් මේ අවස්ථාවේදී රුසියාව වෙනුවෙන් පෙනී සිටලා රුසියාවට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඒ රටවල් පහ වෙන්නේ බෙලරුස්, උතුරු කොරියාව, එරිත්‍රියාව සහ සිරියාව. පස්වෙනි රට වෙන්නේ රුසියාව. ඉතින් මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයේදී ඒ විදිහට 141ක් මේ යෝජනාවට පක්ෂවත් රටවල් පහක් විරුද්ධව ඡන්දය ලබා දුන්නා. ඊට අමතරව රටවල් 35ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. මෙතන විශේෂ වෙන්නේ චීනය සහ ඉන්දියාව මේ අවස්ථාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටියා. ශ්‍රී ලංකාවත් ඒ වගේම පාකිස්තානයත් මේ අවස්ථාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටියා.
ඔස්ට්‍රේලියාව අමල් පක්ෂව ඡන්දය ලබා දීලා තියෙන්නේ නැතිනේ?
ඔව්, ඔස්ට්‍රේලියාව මේ රටවල් 148ට එකතුයි. ඔස්ට්‍රේලියාව රුසියාවට විරුද්ධව මේ විශේෂ සැසිවාරයේදී ඒ ඡන්දය ලබා දුන්නා.
අපි මේළඟට අවධානයට ලක් කරමු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිය සම්බන්ධව. පෙබ්‍රවාරි මාසේ 28 වෙනිදා ආරම්භ වුණු 49 වෙනි සැසිවාරයේ අප්‍රේල් මාසේ 1 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව සම්බන්ධව වන යෝජනාවලියත් මෙහිදී ඉදිරිපත් කෙරුණා මහ කොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ විසින්. එහිදී ශ්‍රී ලංකාව පැත්තෙන් අදහස් දක්වන්න ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත කණ්ඩායම ජිනීවාවලට ගිහිල්ලා හිටියේ. මේ අදහස් දැක්වීමත් සිද්ධ වුණා මල්. එතනදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මොනවද කියලා තිබුණේ?
දිල්ලුක්ෂි, මේ ජීඎල්පීරි සමත්වරයාගේ ප්‍රධානම කාරණා වුණේ දැනට මානව හිමිකම් කවුන්සිලයේ විසින් කලින් අනුමත කරපු යෝජනාවක් අනුව ශ්‍රී ලංකාවේ සිදු වුණායයි කියන යුදාපරාධ සම්බන්ධයෙන් සාක්ෂි එක්රස් කර ගැනීම සඳහා ඒ වෙනම විශේෂ ආයතනයක් ස්ථාපිත කරන්න ගත්ත ඒ තීරණයට විරුද්ධව ශ්‍රී ලංකාව නැවත වරක් තමන්ගේ විරෝධය ප්‍රකාශ කරා. මෙතනදී එවැනි යුද අපරාධ සූනා සම්බන්ධයෙන් ඒ සාක්ෂි මෙහෙ එකතු කරගැනීමේ ඒ ක්‍රියාදාමය තුළින් ශ්‍රී ලංකාවේ ඇති කරගන්න යන සංහිඳියාවට ඒක බලපෑමක් වෙනවා. ඒ එක්කම දැනට රජයේ විසින් අරන් තියෙන සුබදායි පියවර ඒවා ක්‍රියාත්මක කිරීමේදී තවත් ඒ ව්‍යාකූල තත්ත්වයට පත්වෙනවා. මේ විදිහට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අරන් තියෙන පියවර නිසා කියන කාරණාව මෙතනදී ජීඑල්පීරි සමත්වරයා නැවතත් අවධාරණය කළා.
අමල්, එතකොට මේ මිෂෙල් බැෂලේ විසින් ඉදිරිපත් කරන මේ යෝජනාවලියට ඡන්දය විමසීම සිදු කරනවා, ඒක කවද්ද සිද්ධ වෙන්නේ?
ඔව්, මේක ඇත්තටම බ්‍රහස්පතින්දා සිද්ධ වෙන්න තමයි තිබුණේ. නමුත් යුක්‍රේනයේ සම්බන්ධයෙන් මේ ඇතිවෙච්ච හදිසි තත්ත්වය නිසා සාකච්ඡා විනාතකට යොමු වෙලා තිබුණා. බොහෝ විට අද හෝ ඊළඟ දවසේදී ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිෂෙල් බැෂලේ විසින් දැනටමත් ඇය විසින් සම්පාදනය කරපු ඒ වාර්තාව නිල වශයෙන් කවුන්සිලට ලබා දීම සිද්ධ වීමට නියමිතයි. ඊට පසුව තමයි ඒ පිළිබඳ යම්කිසි විවාදයක් ඇති වෙලා ඒ පිළිබඳ ඡන්දයක් තියෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක යුක්‍රේනයේ ඇති වෙලා තියෙන මේ යුදමේ තත්ත්වය නිසා ඒ ශ්‍රී ලංකාව ගැන සාකච්ඡාව යම්කිසි විදිහකට ප්‍රමාද වීමක් සිද්ධ වුණා කියන එක තමයි අපිට දැනට මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලෙන් වාර්තා වෙන්නේ.
හොඳයි අමල්, අපේ ස්තුතිය ඔබට පළ කරමින් එහෙමනම් සමුදෙනවා. බොහොම ස්තුතියි මේ තරතුරු අප වෙත රැගෙන ආවට. අපි යලිත් ලබන සිකුරාදා ලොව වටා විදේශ වීථි සමාලෝචනයෙන් හමු වෙමු. එතෙක් ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.